ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනා පවත්වන දේශකයන් වහන්සේ ගහව කොණ්ඩඹ ගල්ලෑව විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඈත්වැව එළියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති මේ ආචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. අද ධර්මානුශාසනා විමාකකව ලෝකෝත්තර විමුක්තිය උදෙසා හේතු වන භාවනාව සදහවත්නි ධර්මශ්‍රෝණි පෙරාතුව පංචි සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආනුපන්තේ.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං
ආනබන්තේ සබ්බස.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තුන් ලෝකයක් සනසවදාලා වූ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සියලුම අකුසල සිද්දුරු කරන්නත් කුසලයන් වර්ධනය කරන්නත් සිත පිරිසුදු කරගන්නත් ඒ වගේම උතුම් නිර්වාණ අවබෝධය සඳහා කියන කාරණාව මේ බෞද්ධ පින්වත් සියලු දෙනා දන්නවා. විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාවේ අද අපිට යෙදී තියෙන මාතෘකාවත් ලෝකෝත්තර සුවය සඳහා වන භාවනාව. ලෝකෝත්තර අවබෝධය නැත්නම් නිවන සඳහා වන භාවනාව කියන කාරණාව බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒ 84000ක වූ ධර්මස්කන්ධයම පින්වත්නි කුසලයේ වර්ධනය කරන්නයි. එතකොට මේ වැඩපිළිවෙල මොකක්ද කියලා අපි ඊටාම හිමින් හොයලා බැලුවොත් භාවනාව කියන්නේ මොකක්ද කියලා ඊටාම ප්‍රබලව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපේ හිතක තියෙන මේ විසිරෙන ගතිය නොයෙකුත් කාම වස්තුන් කෙරෙහි ඒ වගේම වෙනත් වෙනත් ආකාරයක හිතේ ඇකිලෙන ස්වභාවයන් එක ආරම්භණයකට යන්න බැරි ස්වභාවය කෙටියෙන් කියනවා නම් හිත කර්මාන්‍ය තත්යකට හිත යමක් කරන්න පුළුවන් තත්යකට පත් කරගන්නේ නැති ස්වභාවයේ හින්දා යමක් අවබෝධ කරගන්න මේ හිතට අමාරුයි. ඒ කියන්නේ එක ආරම්භණයක යම් දෙයක් අවබෝධ කරගන්න නම් එක ආරම්භණයක හිත පවත් ගන්න පුළුවන් වෙන්න ඕනේ. විසිරෙන හිතකට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. හැම පැත්තටම විසිරෙන හිතක් විසිරෙනකොට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ක්‍රමානුකූලව හැම තැනම විසිරෙන හිත පාප ධර්මයන් වල පවා යෙදෙන හිත, අන් අයට කරදර කරන පවා හිත, අන් අයගේ ජීවිත පවා නැති කරලා දාන්න හේතු වෙන ධර්මතාවයන් ඇති කරන මේ චිත්ත සංතානයක් වෙනත් මේ ක්‍රමානුකූල පුහුණුවක යොදවලා ටික අකුසලයෙන් ගලවලා කොච්චර ප්‍රබල තත්වයකට පත් කරනවද කියනවනම් තමන්ගේ අතපය හතර කපලා දාන වෙලාවේ පවා හිතෙහි ඒ අතපය කපලා දාන මනුස්සයා කෙරෙහි අන්සු මාත්‍රීය හැඟීමක් ඇති නොකරගෙන වාසය කරන්න පුළුවන් තත්යකට ඒ වගේම මේ ලෝකයේ හැම කෙනෙක්ම හැම තැනකම දුව පැන ඇවිදවිද නොයෙකුත් දේවල් එකතු කරගන්න අරමුණු කරන හිත තියෙන මේ ලෝකේ පොරාලන ලෝකයේ අනුන්ව මරාගෙන හරි නොයෙකුත් දේවල් එකතු කරගන්න ප්‍රබල කටයුතු කරන සිතුවිලි පහළ වෙන මේ ලෝකයේ පින්වත්නි මේ මොනවද Tamanට ලැබෙන්නේ? මේ ලැබෙන දේ තුළ උපේක්ෂා සහගත හිතක් පවත්වාගෙන ලැබෙන දේෙන් යැපිලා ජීවත් වෙන්න පුළුවන් තත්යකට හිතක්පත් කරන්න සහනදායක සාන්ත තත්යක නිබඳව පවතින හිතක්පත් කරන්න හේතු වෙච්ච ශාසනයක් තමයි මේ ශාසනය. එපමණක් විතරක් නෙවෙයි. ජලි කවදාකවත් සංසාරයේ උපද්‍රවයක් සිද්ධ නොවෙන්න උතුම් තත්යකටපත් වෙන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි කිසියම්ම සැකසීමක් හිත ගැති නොවෙන්න ඉන්නත් මේ ප්‍රබල தත්ත්වයකටපත් කරගන්න නැවත උත්පත්තියක් ලැබෙන්න හේතු වෙන සියලු ධර්මතා ආය කොයි කවදාකවත් ඇති නොවන ආකාරයකට ස්ථීර වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම Tamanට නැවත උත්පත්තියක් පවා නොලැබෙන தත්ත්වයකටපත් කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මතාවය මේ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල තියෙනවා. භාවනාව කියලා කියන්නේ කුසල සිතක වැඩිම කියන එක පිළිබඳව කුසල චිත්තයක වැඩිම නැත්නම් කුසල සිතෙහි වර්ධනයට කියන භාවනාව කියලා. දැන් මේකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? මේකෙන් කොහොමද ලෝකෝත්තර සුවය ලැබෙන්නේ? ඒ වගේම මේ සඳහා යන ගමන කොයි වගේ එකක්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. ඉන්නත්නි ඒ සඳහා අපි අපේ සාමාන්‍ය කෙනෙක්ගේ අපේ මේ ජීවිතයේ ගෙවෙනකොට අපේ චිත්තසංතාන වල ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ භාවනාවේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පින්නත් ඇත්තෝ හොඳට දන්නවා තමන් ගැන විමසලා බැලුවොත් එහෙම විතක හිතක අකුසල සිතුවිලි ඇති වෙන අතරේ ඒහා සමානවම සමාන්තරවම මේ මොහොතේම වාගේ ඒකට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිලි ඇති වෙනවා. උදාහරණයකින් කියනවා නම් කාට හරි කුංචි තරහක් ඇති වෙලා තව කෙනෙකුට සිද්ධාන්ත හිතෙනවා නැත්නම් ගහන්න හිතෙනවා බලින්න හිතෙනවා. මං බලිනවාමයි මේ තත්ත්වයට කියලා අදහසක් ඔන්න හිතේ පහළ වෙනවා. ඒත් එක්කම ඒ හිතේම විතක පහළ වෙනවා. නෑ මට ගහනකොට වගේම තමයි යාටත් සිදෙනවා නැත්නම් බැන්නාම වගේ තමයි එක්ක මං බලින් නෑ ඉන්නවා කියලා. මං බලින් නැතුව ඉන්නවා කියලා අදහසක් ඇති වෙනවා. ඒත් එක්කම ආය අදහසක් ඇති වෙනවා නෑ මං බලිනවා කියලා. ආය අදහසක් ඇති වෙනවා මං බලින් නෑ කියලා. ඔය විදිහට මේ එක ළඟ ළඟ පින්නත් මේ ප්‍රතිවිරුද්ධ අදහස් පහළ වෙනවා. විශේෂයෙන් බෞද්ධ ධර්මයට අනුව මෛත්‍රිය කරුණාව තියෙන නැත්නම් හිත්වල පිටක තරහ නැගුණාම තරහ ඉස්මතු වෙනවා මෛත්‍රියත් ඉස්මතු වෙනවා මේ තරහ ඉස්මතු වෙලා ගහන්න බයින්න ඕන කියලා හිතනවා ඒ වගේම ඒකට සමාන්තරව නෑ පවුනේ කියලා හිතනවා නෑ කරන්න බෑ කියලා හිතනවා එහෙම ළඟ ළඟ ප්‍රතිවිරුද්ධ ක්‍රියාත්මක වීම ප්‍රතිවිරුද්ධ ක්‍රියාත්මක භාවයකට තියෙන ගහනවා සහ මෛත්‍රිය ගැන ප්‍රතිවිරුද්ධ දෙයක් එතකොට මේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් වලට යන සිතුවිලි ළඟ ළඟ පහළ වුණාම ක්‍රියාත්මක වෙන්නේ කොයි එකද කියලා අපි විමසලා බලමු. යම් කිසි සිතුවිල්ලක් ප්‍රබල නම් පින්නත් මේ ප්‍රබල සිතුවිල්ල ක්‍රියාත්මක භාවයට යනවා. හරියට නිකන් යම් කිසි මේ භාණ්ඩයක් අරගෙන දෙන්නේ දෙපැත්තකින් දෙපැත්තට අදිනවා. දෙපැත්තට අදිනකොට මේ භාණ්ඩය තල්ලු වෙන්නේ වැඩියෙන් ප්‍රබලව තල්ලු කරන කෙනාගේ පැත්තට. අන්න ඒ වගේ මේ සිතුවිල්ලකත් වැඩියෙන් ප්‍රබලව නැගෙන සිතුවිල්ල අකුසලේ නම් එයා තුල අකුසලේ ක්‍රියාත්මක වෙනවා. වැඩියෙන් ප්‍රබලව නැගෙන සිතුවිල්ල කුසලය නම් එයා තුල කුසලයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකින් දා අපි කුසලයේ වඩන්න කියලා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල හැම වෙලේම කුසලයේ වර්ධනය කරන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේ එක අවස්ථාවේ සඳහන් කරනවා මහණෙනි මං කුසලයේ වඩන්න කියනවා මං කුසලයේ වඩන්න කියන්නේ මේක කරන්න පුළුවන් හින්දා බැරි හින්දා මං කියන්නේ නැහැ කියලා. මේක තේරුම කුසලයේ වර්ධනය කරන්න පුළුවන් කියන එකයි. දැන් අපි එතකොට තේරුම් ගන්න කුසලයේ වර්ධනය කරනවා කියන්නේ මොකක්ද? කුසලයේ වර්ධනය කරනවා කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන පින්නත් නේ. මේක තේරුම් ගන්න අපිට පුළුවන් අපේ හිතේ තියෙන අකුසලයේ වර්ධනය වෙන හැටි අපිට හොඳට පුරුදු වෙනදා ඒක වර්ධනය වෙන්නේ කොහොමද කියලා විමසලා බලනකොට කුසලයේ වර්ධනය කරන්නේ කොහොමද කියලා අපිට හෙලිබෙහෙලි වෙනවා. එහෙම දැනගෙනම මේ කාරණාව සිද්ධ කිරීම දැන් බොහෝ දෙනෙක්ගේ අදහසක් වෙන වෙලාවකට භාවනාව කියන්නේ භයානක දෙයක්. භාවනාව කියන්නේ මේ වරද්දගත්තුත් මේක හරි පරිස්සමෙන් කරන්න ඕන මේක පිස්සු හැදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා ඔය වගේ. මේක අද්භූත දෙයක්. මේක මේ මොනවා පහළ වෙනවද දන්නේ නැහැ. මෙහෙම මේ අන්ධ භක්තියෙන් කරන භාවනාවක් බෞද්ධ ධර්මය තුල නැහැ. දැනගෙන කරන එකක් තියෙනවා. මොකද ඒහිපස්සේක ගුණය තියෙන හින්දා බෞද්ධයත් ගන්න බොහොම නිදහසිතකින් භාවනා කරන්න පුළුවන්. මොකද දන්නවා මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. ඒ සඳහා මේ වගේ විග්‍රහයක් කරගන්න ඕන අපි. දැන් මතක් කරමින් හිටියේ කුසලයේ වර්ධනය කරන්න අකුසලයේ වර්ධනය වෙන හැටි කොහොමද කියලා බලමු කියලා. දැන් කෙනෙක් කෙරෙහි ඉතාම කෙටියෙන් අපි මතක් කරන්නම්. කෙනෙක් කෙරෙහි කුංචි තරහක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා කියන්නේ අකුසල හැඟීමක් පහළ වෙලා. මේක වචනෙන් කියන්න පුළුවන් කන්නේ මේක හැඟීමක්. තරහ කියන හැඟීම චේතනාව මෙන්න මේ වගේ කියලා වචනෙන් කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ චේතනාව මේ තරහ මේ හැඟීම ආවට පස්සේ පින්නත් නේ ඒ ආකාරයෙන්ම නැවත නැවත මෙනෙහි කරොත් ඒ තරහ ආපු කෙනාගේ තියෙන වැරදි ගැන නැවත නැවත මෙනෙහි කරොත් මොකද වෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ අතු දන්නවා ඒ තරහ කියන හැඟීම එන්නෙන්න වර්ධනය වෙනවා කියලා මේ අතු දන්නවා. කෙනෙක් කෙරෙහි ආදරයෙන් මෙනෙහි කරන්න ඒ ආදරය කියන හැඟීම එන්නෙන්න වැඩෙනවා. එහෙනම් අකුසලයේ කියන එක වැඩෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලන්න මේ වර්ධනය වෙන හැඟීම හිතෙහි නැගෙනකොට ඒකට තියෙන බලය කොච්චරද කියලා. වැඩි තරහක් ප්‍රබල තරහක් හිතක නැගෙනකොට පින්නත් ඉඳගෙන ඉන්න බැරි වෙනවා. ඉඳගෙන ඉඳන් නැගිටවනවා. ඒ කියන්නේ මේ ශරීරය ඉස්සෙන්න හේතුවක් වෙනවා. ශරීරය නැගිටවනවා. මේ අත් කියන මේ සරල ඉරියව්වේ තියෙන්නේ. අත් මිටිමලෝ වෙනවා. මේ හැඟීම මේ අත මිටිමලෝ කරවනවා. දත් කූටු කරවනවා. ඇස්සතු කරවනවා. එහාට මෙහාට ඇවිත් දුවනවා. කාට හරි නැත්තම් පරස වචන කියවනවා. කාට හරි ප්‍රහාර එල්ල කරවනවා. මේ හැඟීම කොච්චර ප්‍රබලද බලන්න. ඇතුලෙන් කරකුණොත් මේ තරහක් ගැන හැඟීම සාහට අම්මා තාත්තා පවා මරලා දාන තත්යකටපත් වෙනවා. ඉතින් එච්චර එහාට මේ හැඟීම වර්ධනය වෙනවා. වර්ධනය වෙච්ච හැඟීම තියෙනවා නම් ඒක ඒ හැඟීමක් වර්ධනය වෙලා නම් ඒක අනිවාර්යයෙන්ම වචනේ බවටපත් වෙනවා. ඉරතරි වර්ධනය වුණොත් ඒ ක්‍රියාවාරපත් වෙනවා. එතකොට හැඟීම මෙල්ල කරන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක්ම ඕනද නැද්ද? යම් හැඟීමක් මෙල්ල කරන්න නම් ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක්ම ඕනේ. හැඟීම කියන්නේ චේතනාවක්ම ඕනේ. එහෙනම් පින්නත් මේ අකුසල හැඟීමක් අකුසල කියන්නේ හැඟීමක් ඒක ක්‍රියාත්මක භාවයට එන ධර්ම තත්වයකට පත් කරලා තියෙනවා නම් ඒක මෙල්ල කරන්ද ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක්ම ඕනේ. අන්න එතකොට අපිට තේරෙනවා දැන් තරහ කියන්නේ අකුසල හැඟීමක් වෙන අතර ඒකට ප්‍රතිවිරුද්ධ අනිත් පැත්තට අදින හැඟීම තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට පුංචි මෛත්‍රියකට පුළුවන්ද ලොකු තරහක් මෙල්ල කරන්න? හොඳට තේරුම් ගන්න ඕනේ. ලොකු තරහක් ඇති වෙනකොට පින්නත් නේ පුංචි මෛත්‍රිය හැංගීමකට පුළුවන් කමක් නැහැ. මේක මෙල්ල කරන්න. එහෙනම් මොකද වෙන්න ඕනේ? අපේ හිතේ කෙනෙක් දැක්කහම කෙනෙක් එක්ක කතා කරනකොට නැත්නම් කෙනෙක් රද්දක් දකින්නකොට පවා විශාල මෛත්‍රියක් අපේ හිත තුල ඇති වෙන්න ඕන. අර අපේ හිත තුලම ඇති වෙන තරහ යටපත් කරන්න ඉස්සෙල්ලා. එතකොට හැඟීමක් වර්ධනය වෙන්නේ නැවත 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 මෙහි කිරීමෙන් කියලා කිව්වා. එතකොට සංසාරගත ජීවිතයේ පිනන්නේ සංසාර ජීවිතේ නොයේකුත් වාර ගානක් විශාල කෝටි ප්‍රකෝටි වාර ගානකට වැඩි කියන්න බැරි තරම් වාර ගානක් මේ අකුසල මෙහි කිරීම කරලා තියෙනවා. සංසාර ජීවිතයේ මෙතරපු මෙනෙහි කිරීම අනුව මේ මෙනෙහි කිරීම ඍජුවම බලපානවා මේ ජීවිතේ ඇති වෙන සිතුවිලි වලට. ඉතින් එතකොට සංසාරයේ පුරුදු කරගත්ත සංසාරයේම කරගත්ත අකුසලයන් හේතු වෙවි, ප්‍රත්‍ය වෙවි, හේතු එකතු වෙවි මේ නැවත 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 අපේ සිතුවිලි වල නැගෙන ස්වභාවයක් තියෙනවා. ඒතර සංසාරගත වැරද්දම මේ වෙනකොට විඳින්මින් මේ ඉන්නේ හිටියට. සමහර ඇත්තෝ හරියට තරහය නැහැ. සමහර ඇත්තෝ හරියට මාන්න අධිකයි. සමහර ඇත්තෝ හරිය දීර්ෂ්‍යාව ඇති වෙන අය. සමහර ඇත්තෝ පදපරම කියලා කියන ධර්ම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක නැති අය. ඉතින් ඒ වගේ නොයෙකුත් ආකාරයේ හැඟීම් වලින් පීඩා විඳ විඳ ඉන්නකොට ඒ හැම හැඟීමකටම ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම වර්ධනය කරගන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල අවශ්‍ය සියලු දේ උපයාස අපේල දීලා තියෙනවා. සාරාංශිකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරමුදම් තුරලා මහා බෝධිසත්වයන් වහන්සේ අපිට හදලා දුන්න ශාසනය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි කුසලස්ස උපසම්පදා. මේ සියලු අකරණීය ධර්මයන් අයින් කරලා කරණීය ධර්මයන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන කරණීය ධර්මයන් වර්ධනය කරගන්න. ඒ කියන්නේ කුසලයේ වර්ධනය කරගන්නයි මේ අවශ්‍ය ධර්මතාවය. එතකොට හිතක් විසිරියා නුදී දැන් බලන්න පින්වත්නි ක්‍රියාත්මක භාවයට යන්නේ හැඟීමක් කුංචියට ඇති වෙලා ඒක ප්‍රබල වෙලා ප්‍රබල වෙලා නැවත 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 හටගෙන හටගෙන ඒක ප්‍රබල වුණා තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. එතකොට හොඳට කල්පනා කරලා බලන්න ඕනේ දැන් අපි හිතමු කෙනෙක් කෙරෙහි තරහක් තරහ මාත්‍රයක් ඇති වෙලා ඒක වැඩිලා ඒක වචනේ බවට පත් වෙන යම් කාලයක් යනවා. ඒ ක්‍රියාව බවට පත් වෙන ඊටතරී කාලයක් තියෙනවා. ක්‍රියාත්මක භාවයට යනකම්ම කෙනෙක්ට පාලනය කරන්න බැරුව හිටිය කෙනෙක් ඉස්සෙල්ලාම පුරුදු කරන්න ඕනේ එච්චර එහාට ගියක එහාට යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න. එතකොට එච්චර එහාට යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නකොට ඔන්න දැන් වැරදි ක්‍රියා නැත්නම් කාටවත් ගහන්න දාර එහෙම යන්නේ දැන් බයින ගන්න විතර කර. බයින ගන්න නැතුන කලින් ගහ ගහ හිටපු අය කලින් කෙනෙකුට පොඩ්ඩක් තම් ගහන්න පැනපු අය දැන් තමන්ගේ කුසලයේ වර්ධනය කරනකොට මොකද වෙන්නේ? අර බනින ගානින් නවත්ත ගන්න දැක්ස වෙනවා. දැන් පොඩ්ඩක් තන් අනිත් අයට දොස් පරස් කීකේ බැන බැන හිටපු අය මෛත්‍රිය වර්ධනය කරනකොට ඊළඟට බයින එකක් නවත්වන එක කියන්නේ ඉක්මනට පයින් වචනයක් නවත්ත ගන්න තරම් එයා දක්ෂ වෙනවා. බලන්න ක්‍රමානුකූලව මේ හිත එකඟගත තත්වයකට ගන්න මේ බෞද්ධ ධර්මයට අනුව තියෙන මේ හැඟීම් පාලනය කරන ක්‍රමවේද අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඊට පස්සේ දැන් වචනකින් බයින්නෙත් නැහැ, ක්‍රියාවකින් ගහන්න යන්නෙත් නැහැ. නමුත් හැබැයි අතුලින් තරහ යනවා සදක් අයට. හරියට කේන්තියෙන් ඉන්න ස්වභාවයක්. දැන් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේ කුසල හැඟීම වර්ධනය කරනකොට අර පුංචි පුංචි අකුසලයන් නැගෙන එක එන්නෙන් අඩු වෙන්නේ. මොකද හැම වෙලෙම ඉදිරිපත් වෙන්නේ මොකද්ද? ප්‍රබල ඉදිරිපත් වෙන්නේ කුසලය. මෛත්‍රිය අපිට මෙතන උදාහරණයක් මෛත්‍රිය කියලා ගත්තොත් ප්‍රබල ඉදිරිපත් වෙන්නේ කුසලය. එතකොට රාගය සහ අසුභය කියලා ගත්තොත් එහෙම ඒත් එහෙමයි අධික රාග ආදී කෙලෙස් ධර්ම වලින් පිළිච්ච අය හේසාලෝමාන කාදන්තත තුමන්සන්නහාරු ආදී වශයෙන් මේවා ඇතුළේ තියෙන පිළිකුල් ස්වභාවය මෙහි කරන් ගියහම මුළු ශරීරම මුළු මනුෂ්‍ය ශරීරයක්ම කියන්නේ පිළිකුල් එකක් කියන හැඟීම තෙන්න පුළ හැඟීමට එන්න පුළ හරියට බලුකුණක් දැක්කහම මේ බලුකුණ පිළිකුල් එකක් කියලා හැඟීමක් තිබ්බා වගේ තියෙනවා වගේ එතන තියෙන චේතනා ආකාදාක බලුකුණ දිහා බලාගෙන අපි කියන්නේ නැහැ මේක පිළිකුල් මේක දුගඳයි මේක අසුබයි අර මේක කියලා එහෙම කියන්නේ නැහැ. නමුත් මේ බලුකුණ පිළිකුල් කියන හැඟීමක් එනවා. ඒ වගේ තමන්ගේ සහ අනුන්ගේ ශරීරේ පිළිකුල් කියන හැඟීම් ජනිත කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරපුවාම වේදා රාග ආදී කෙලෙස් ධර්ම නැගිලා ක්‍රියාත්මක භාවයට වැරදි කාමසේවණිය සඳහා ක්‍රියාත්මක භාවයට ගියායි ක්‍රියාත්මක භාවයට යන එක නවත්තන්න අර හැඟීම හේතු වෙනවා. එච්චර එහාට යනකම් ඉඳ තියන්නේ වෙනත් හැඟීමක් ඇවිල්ලා අසුබ හැඟීම ඇවිල්ලා ඒක පාලනය කරනවා. ඊළඟට ඒ පිළිබඳ කතා කරන එක පවා අඩු කරන්න කටයුතු කරනවා. ඊළඟට කෙනෙක් දැක්කහම එහි තියෙන ඒ ශරීරයක ඇත්ත ස්වභාවය මොකක්ද කියලා තමන්ගේ හිතෙන්ම නැగిලා ඇවිල්ලා ඒ නැగిලා එන දේ ප්‍රබල වෙන්න ඕනේ. හැඟීම විතරක් දැන් වෙලාවකට එහෙම වෙන්න පුළුවන් කියනකොට මේ ශරීර පිළිකුල් මේවා දුකදයි කියන හැඟීම තියෙනවා. තිබ්බට තමන් ආදරය කරන තමන්ට ප්‍රිය උපදින වස්තුවක් දාගෙන අර හැඟීම යටපත් වෙලා යනවා. දැනෙන්නේවත් නැහැ මේකක් තියෙනවා කියලා. පස්සේ තමයි තේරෙන්නේ. තරහා ගියාම නොයේකුත් දේවල් නොකිය යුතු දේවල් කියන්නෙම නැහැ කියලා හිතාගෙන හිටිය දේවල් මෙන්න කියවෙනවා. කියවලා තරහා නිවිච්ච ගමන් අපරාධ මං අරවා කිව්වේ කියලා අදාසක් එන්නේ අර තරහා කියන හැඟීම ආවට පස්සේ එයා දන්නේ නැහැ එයාට මොකද්ද වෙන්නේ කියලා. එයා අකුසලයේ තියෙන ලක්ෂණයක් තමයි මෝහය කියලා කියන්නේ. ඇත්ත වහල් දාන ගතිය. පාපයට බය නැති කරන මෝහය අහිතිකය අනුතප්පේ උද්දච්චය කිය අකුසලයට එක්කම නැගෙන චෛතසික ධර්ම හතර අනිවාර්යයෙන්ම හැම අකුසල හිතකම නැගෙන චෛතසික ධර්ම අනිවාර්යෙන් නැගෙන හතර තමයි මෝහය අහිරිකය අනුතප්පේ උද්දච්චය කියන්නේ. එතකොට එහෙම අකුසලයක අකුසලයක් යටපත් කරගන්න කුසලය ක්‍රමානුකූලව වර්ධනය කරන කෙනෙක් වුණත් නේ දැන් අපි සාකච්ඡා කරා මේ කුසලයක් නැවත නැවත වර්ධනය වෙන්න නම් අර ඒක නැවත නැවත නේ කුසලයේ කුසල හැඟීමේ ප්‍රබලත්වය වැඩි වෙන්න නම් ඒක මොකද කරන්න ඕන? නැවත නැවත මෙනෙහි කරන්න ඕන. යමක් මෙනෙහි කරන වාරයක් ගානේ ඒ මෙනෙහි කිරීමට අදාළ හැඟීම තමන්ගේ හිත තුලින් උත්පාදනය වෙලා නැగిලා එනවා. මෙනෙහි කරන වාර ගාන වැඩි වෙනකොට සහ ඒක ප්‍රබල වෙනකොට අන්න ඒ මෙනෙහි කිරීම කුසල හැඟීමක් වර්ධනය වෙන ආකාරයට කරන මෙනෙහි කිරීම තමයි භවනාව කියලා කියන්නේ. හරි. කුසල හැඟීමක් වර්ධනය වෙන විදිහට කරන මෙනෙහි කිරීමට අපි භවනාව කියලා කියනවා. ඉතින් ඇස් දෙක පියාගෙන උඩුකය ඍජු කරගෙන එක තැනක ඉඳගෙන වෙනස් සිතුවිලි වලට එඬ නොදී වීර්යයක් අරගෙන කරන භවනාව තමයි පැහැදිලිවම බොජ්ජංග ධර්මයන් වර්ධනය වෙන්න හේතු වෙන්නේ. බෝධිඅංග කියලා කියන්නේ නිවනට හේතු වෙන අංගයක්. එතකොට ඒ අංග අඩු නැතුවම ඒ අංගයන්ගේ වර්ධනය සිද්ධ වුණොත් තමයි Tamanට කවදාද ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න ලෝකෝත්තර තත්ත්වය දැන් මේ අද දවසේ අරමුණත් ලෝකෝත්තර තත්ත්වයට හේතු වෙන ලෝකෝත්තර තත්ත්වයකට ඇති වෙන්න හේතු වෙන භාවනාව කියන්නේ මොකද්ද කියලා. දැන් පින්නත් මේ හිතේ මම දැන් මතක් කරා කුසලයේ වැඩෙනවා කියලා. ත්‍රිවි කුසලයේ වැඩිම කියන එක හිතක ඇති වෙන්නේ අතීතයේ තමන් ජනිත කරගත්තා වූ කුසල ධර්මයන් නැවත හේතු වෙවි ප්‍රත්‍ය වෙවි සඋපනීසෝ සපරික්කාරෝ උපනිෂේ ධර්මයක් වෙන දැන් අපි කරන මේ මෙනෙහි කිරීම ඊළඟට ඇති වෙන හැඟීමට හේතු වෙනවා. මේක හරි භයානක තත්ත්වයක් එක පැත්තකින් බලමු. අද අපි මේ ලෝකයේ තියෙන යම්කිසි රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අරගෙන මේක බොහොම සුවය සුන්දරයි මිහිරි ප්‍රියයි කියලා මෙනෙහි කරාම ඒක ආයත ඇරෙන්නේ නැහැ. ඒක හේතු වෙවි මෙන්න ඒ වගේම හැඟීම් නැවත ඇතෙන්න පටන් ගන්නවා. දැන් මේ මොහොතේ දරුවෙක් ගැන වේවා මොනියම් හෝ දෙයක් ගැන අපි වැරදි ආකාරයේ තමන්ට මේක පාත් ගන්න පුළුවන් නේද, මේක වෙනස් වෙන්නේ නැහැ, මේක සැපය කියලා වර්ධවාගත්ත මෙනෙහි කිරීමක් තියනවාද? ඒක ඊළඟ සිතුවිලි වලට ප්‍රබල වශයෙන් හේතු වෙනවා. මේකත් දන්නවා. යම් කිසි කොතන හරි තැනක මුලා වෙච්ච සිතුවිල්ලක් ඇතුණාට පස්සේ ඒක හේතු වෙවි ඒ જાතිය මේව නැවතනවාද? හැදෙනවා. ඒක හින්දා සමහර වෙලාවල් තියෙනවා තේරුම් ගත්තේ නැති වුණොත් මේ ජීවිතේ පින්නත් මේ ප්‍රතිපත්ති මාර්ගයේ ඉන්න අය පවා දන්නේම නැතුව එකතු වෙලා ගොඩ ගැහිලා වගේ අකුසලයන් අදිසියෙම ඔක්කොම දමලා අයින් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ තමයි අර එකතු වෙන ගතිය. කුසලයත් ඒ වගේම එකතු වෙනවා. ඒකින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කුසලය වර්ධනය කරගන්න කොහොමද කරන්නේ කියලා අපි මේ ධර්මයේ ගවේෂණය කරනකොට අටපැත්තකින් මේක සංවර්ධනය කරන්න කියලා අහම් වෙනවා. අටපැත්තකින් කුසල හිත වඩනවා. එක පැත්තකින් බොජ්ජංග පැත්තෙන් ගත්තොත් හත් පැත්තකින් වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පැත්තෙන් ගත්තොත් අට පැත්තකින් වඩනවා. කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න උට බොජ්ජංග වඩනවා. බොජ්ජංග වඩන අයට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා. ඉතින් කොහොම ගත්තත් එකම කාරණා ටිකක්. නමුත් හැබැයි හිතේ කියන අවසාන ප්‍රතිඵලය තමයි හිතේ කුසලය වර්ධනය වෙන කියන එක. එතකොට දැන් බලන්න සතිය සිහිය කියන වචනේ අර්ථ දැක්වීම පැහැදිලිවම අපි සිහිය කියලා කිව්වොත් මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය පිළිබඳ තමන්ගේ හිතෙන් නැగిලා එන හැඟීම. ලෝකයේ ඇත්ත తත්වය වැහිලා නම් ඒක සිහිය වෙන්නේ නැහැ, ඒක අසිහිය. ලෝකයේ ඇත්ත తත්වය. එතකොට ශරීරය දැක්කහම මෙහි තියෙන ඇත්ත తත්වයක් තමයි පිළිකුළු. ඒක දුගඳයි. ඒක තා පිළිකුළු වස්තුවක්. ඉතා දුගඳ වස්තුවක්. මේ ශරීරයක් දෙහා දැකලා එක මොහොතක ඇති වෙනවා නම් යම් කිසි කෙනෙකුට මේක සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා එතන තියෙන අසිහිය. එතකොට මේ සිහිය කියන එක ඉබේ ඇති වෙන්නේ නැහැ. සිහිය කියන එක ඇති කරගන්න මොකද කරන්න වෙන්නේ? අර ඇත්ත తත්වය මොකක්ද කියලා මෙනෙහි කරන්න ඕනේ. ඇත්ත తත්වය මොකක්ද කියලා මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ අපිට සතර සතිපට්ඨානෙන් දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේදී නැත්තම් සම්මා සති කියන තැන කායાનුපස්සනා, වේදනානුපස්සනා, චිත්තાનුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ කය, වේදනා, හිත, ධර්ම කියන කොටස් හතර විතරයි මේ ලෝකේ අපිට විද්‍යාමාන වෙන්නේ. හරියටම තමන්ගේ ශරීරය සානුගේ ශරීරය දිහා බලනවා නම් පංච උපාදාන ස්කන්ධෙමයි ඔය කොටස් හතරකට බෙදලා තියෙන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. මේ හතරෙහි පින්වත් මේ හතරෙහි මුලා වීමමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධයටමයි සක්කාය කියන්නේ. මේහත් මේ පහ පංච උපාදාන ස්කන්ධයේ වරදවා තේරුම් ගත්තාම ඒක වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට මේ වැරදියට තේරුම් අරගෙන ජීවත් වෙන මේ අහවලාය, මේ දේය, මේ මගේ දේවල්ය, මේවා රැක ගන්න පුළුවන් නේ, මේවා මට ඕන හැටියට තියා ගන්න පුළුවන්, මේවා සැපය, මේවා පවත් ගන්න පුළුවන් නේ, මේ ආකාරයේ හැඟීම් වලින් වැරදියට ජීවත් වෙන ඇත්තන්ට ඒ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා කය ගැන නිවැරදි මෙනෙහි කිරීමක්, භාවනාවක් විදිහට දිරලා තියෙනවා. කය ගැන නිවැරදි මෙනෙහි කිරීමක්, වේදනාව ගැන නිවැරදි මෙනෙහි කිරීමක්, පිරික්සලා බලන්න කියලා හොයලා බලන්න කියනවා. තමන්ගේ කය ගැන හොයලා බලන්න. දික්ක වේබික්කෝ කායේ කායાનුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනසං. වේදනානුපස්සී කිව්වහත් එහෙමයි, සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනසං. චිත්තાનුපස්සන කිව්වහත් එහෙමයි. ඇයි මේ කය ගැන පින්වත්නේ අපිට නිවැරදි අදහස නැගෙනවා නම් ඒ නැගෙන කිසිම මාත්‍රයක ඇලිමක් හෝ ගැටීමක් ඇති වෙන්න හේතු වෙන්නේ නැහැ. අපිට යම් ඇලිමක් හරි ගැටීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මෙතන මුලාවක් තියෙන හින්දා. බුදුරජාණන් වහන්සේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව හිතට වාසය කරන්න පුළුවන් විදිහට ඇත්ත මොකද්ද කියලා මෙනෙහි කරන ක්‍රමවේදයක් ලබා දුන්නා. කය පිළිබඳව නම් කයේ ඇත්ත தත්ත්වය තේරුම් ගන්න අවශ්‍ය කරන ක්‍රමවේද 14ක් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. වේදනාව පිළිබඳ එකක් තියෙනවා. සිත පිළිබඳ එකක් තියෙනවා. ධම්මානුපස්සනාය පහක් තියෙනවා. සිතේ නැගෙන සිතුවිලි පිළිබඳ. එතකොට දැන් මේ කාරණා ටික අරගෙන මේකෙන් එකක් අරගෙන කය ගැන නියමාකාරය මොකද්ද කියලා මෙනෙහි කරන්න පටන් ගත්ත වෙලාවෙ නම් කය පිළිබඳ යම් ඇලීමක් තිබුණා නම් ඒ ඇලීම අඩු වෙනවා. වේදනාව පිළිබඳ යම් ඇලීමක් තිබුණා නම් ඒක අඩු වෙනවා. ගැටීමක් තිබුණා නම් ඒක අඩු වෙනවා. අඩුවේවි අර ක්‍රියාත්මක භාවය නැත්නම් ගහන්න යනපු අය ටික වචන භාවයට පත් වෙලා ඒවා සිතුවිලි භාවයට පත් වෙනේ. සිතුවිල්ලේ වැරදි සිතුවිලිවත් එන්නේ නැති වෙන්න මේ ඇත තත්ත්වයේ මෙනෙහි කිරීමත් එක්ක ඇතිවන හැඟීම. ඇතිවන හැඟීම කුසල හැඟීමක්. තන භාවනාවේදී හැම වෙලේම වර්ධනය වෙන්නේ කුසල හැඟීමක්. ඒක අපි හැම වෙලේම තියාගන්න ඕනේ. දැන් අසුභ භාවනාවම ගත්තහම කේස් පිළිබඳ දැන් උදාහරණයක් කියනවා නම් කේසා කියලා ගත්තහම කලින් තිබුණේ කෙනෙකුට කේස් පිළිබඳව ප්‍රිය හැඟීමක්. කේස කල්යාණය කියලා ප්‍රිය හැඟීමක් තිබ්බා. දැන් මේක මාරු වෙනවා. ඇත්ත මෙනෙහි කරනකොට බුදුචාන් වහන්සේ දේශනා කරපු විදිහට ඒකේ වර්ණ, සටහන, ගන්ධ ඔය වගේ මෙනෙහි කරගෙන යනකොට අයියෝ මගේ මේ ඔළුවේ තියෙන කෙස්රොද කියලා අර කුරුල්ලෙක් ඔළුවට වර්චස් පිටක් දැම්මොත් ඒ වර්චස් පිට අයින් කරනකම් අප්‍රසන්න ගතියක් තියෙන ආන් ඒ වගේ මගේ මේ ශරීරය අප්‍රසන්නය මේ කෙස් කියන්නේ අන්න එහෙම කියන එහෙම හැඟීමකට එනවා. එතකොට අන්න කුසල හැඟීමක් ඇති වෙනවා. දැන් ඊළඟට කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු ඔය ඔක්කොම අරගෙන වෙන මෙනෙහි කරනකොට ඒ දැනත්තන්ට හැඟීම් පහළ වෙන්න පටන් ගන්න මේවත් පිළිකුල් කියලා. හැබැයි මේවා ඔක්කොම දැන් ටික දැන් මොකද වෙන්නේ? ශරීරය ගැනම පිළිකුල් කියන හැඟීම ඇති වෙනවා මෙහෙම වෙන් කරගෙන යනකොට. එතකොට දැන් කෙස් ගැන මෙනෙහි කරනකොට, ලොම් ගැන මෙනෙහි කරනකොට, නිය ගැන මෙනෙහි කරනකොට බොහෝ දෙනා අපෙන් අහන වෙලාවකට මේවා කොච්චර වෙලා මෙනෙහි කරන්න ඕනද? කෙස් ගැන කොච්චර වෙලා මෙනෙහි කරන්න ඕනද? නැත්නම් කී වාරයක් මෙනෙහි කරන්න ඕනද කියලා. පින්නන්නේ කොච්චර වෙලාවක්වත් කී වාරයක්වත් කියන එක නෙවෙයි එතන අවශ්‍යතාවය තියෙන්නේ. අපි කලින් කිව්වා මොකක්ද වෙන්නේ කියලා දැනගත්තා. කේස කලාපයන් පිළිබඳව පිළිකුල් හැඟීම උපදිනකම් මෙහෙ කරන්න ඕනේ. ලොම් පිළිබඳ පිළිකුල් හැඟීම උපදිනකම් එහි යථාභූත ස්වરૂපය මෙහෙ කරන්න ඕනේ. නිය පිළිබඳ පිළිකුල් හැඟීම අයියෝ මේ නිය තේරුමක් නැති දෙයක් මේක දුගඳ දෙයක් කියලා. නැත්නම් හැම කෙනෙක් පිළිකුල් දෙයක් කියලා දැනෙනකම් තමන්ගේ ශරීරයේ තියෙන මෙහෙ කිරීම කරන්න ඕනේ. හැඟීම වෙනකම්. ඒ හැඟීම වර්ධනය වෙනකම් යම් කිසි කෙනෙක් මෙහෙ කරාද ඒ මෙහෙ කරපු කෙනාට පින්නම් මේ ශරීරයම පිළිකුල් කියන හැඟීමක් අර එකතු වෙනවා කියලා මම කලින්ම කිව්වනේ ඇති වෙනවා. එතකොට ඒකම පිළිකුල් කියන හැඟීම ඇති වෙච්ච අය නැවත ඒක අරගෙන නැවත මෙහෙ කිරීම කරනකොට ඒ හැඟීම එන්න ප්‍රබල වෙනවා. ඒකයි නැවත මෙහෙ කරත් කියන්නේ. මෙහෙම ප්‍රබල වෙලා ඒ හැඟීම විතරක් තමන්ගේ හිතේ නැගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කියනවා අපි එතනත්තායේ භවනාවෙන් ප්‍රථම ධ්‍යාන මට්ටමට ගියා කියලා. අර හැඟීම විතර වෙන කිසි දෙයක් එන්නේ නැතුව ඒ හැඟීමේ විතරක් හිර වෙන ගන්නට. ඒක මොකද වැඩියෙන් මෙනෙහි කරගෙන යනකොට ඒ මෙනෙහි කරපු දේවල් හේතු වෙලා මං කියවන නැවත ඒ හැඟීම උත්පාදනය වෙනවා කියලා. ඒතර අපි කරේ මේ හිතේ ඒ හැඟීමම එක දිගට උත්පාදනය වෙන විදිහට මේ හිත සකස් කරනවා. ඒ කියන්නේ මේක අපිට අයිති නැති මේ පරණ ඒවා හේතු වෙවි හැඟීම් උපදින හිතක් නෙමෙයි. හරියට පොළවෙන් නැගෙන දියුල් පොතක් කියලා හිතන්නකො. පොළවේ තියෙන දියසාරය උරාගෙන මොකද වෙන්නේ? එතෙන්ට ඒ දිය එකතු වෙවි එකතැනකින් උඩට එනවා වගේ. අපේ හිතත් අතීතයේ ඇති කරගත්ත සිතුවිලි හේතු කරගෙන ඒවා එකතු කරගෙන ඒ එකතු වෙච්ච ඒවා අනුව මෙතන සිතුවිලි හැදෙනවා. අපි දියාම දෙවට විමසලා විපස්සේනේ බලනකොට අපිට මේක හිතාගත්තහම මේක මගේ ළඟ සිද්ධ වෙන සංසිද්ධියක් කියලා. ඒතර භාවනා විදියට අර විදියට වර්ධනය කරපු කෙනෙකුට පින්නන්නේ ළඟ එයා කුඩුකය ඍජු කරගෙන මේක වර්ධනය කරපු හින්දා ඒ වර්ධනය කරනවා කියන්නේ සිතුවිලි ඇති කරගන්නවා කියන එකනේ. කුසල සිතුවිලි බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කුසල සිතුවිලි ඇති කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම බොහෝ කරපු හින්දා මොකද වෙන්නේ මෙයාට? ඒවා හේතු වෙලා ඒවා ප්‍රත්‍ය වෙලා මෙතන මහා කුසල හැඟීමක් එන්නෙන්ට ජනිත වෙනවා. ඒක දැනගෙනම මොකද කරන්නේ මේ භාවනා යෝගියා? නැවත දැන් මගේ හිතේ හැම වෙලෙම මේක මතක් වෙන ගතියකට ඇවිල්ලා. මේක ඉක්මනට මේ හැඟීම වර්ධනය වෙන විදිහකට ඇවිල්ලා කියලා එයා තව දැනගෙනම මේ සිතුවිලි පරම්පරාවට එකතු කරනවා. අතීත සිතුවිලි පරම්පරාවට මේ කුසල හැඟීම ඇති වෙන දේවල්ම නැවත එකතු කරන අතර වාරේ අනිත් දේවල් වලට එන්න දෙන්නේ නැතුව තියාගන්නවා. එතකොට පින්නන්නේ ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මෙතන මහා ප්‍රබල කුසල හැඟීම ජනිත වෙනවා. අන්තිමට මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඇතිවෙච්ච අර කුසල හැඟීම තුල තමන්ට හිත ඒක තුල නවතිනවා වාගේ දැනේ. ඒක තුල නවතිනවා. නැත්තම් එතකොට කියනවා ඒක චේතසතෝ අභිනිරෝපණ. හිතෙහි නැගුණා. වෙන කිසිම සිතුවිල්ලක් නැතුව. කුසල හැඟීම ප්‍රබලව හිතේ නැගෙන තත්ත්වයකටපත් කරගන්න පුළුවන්. එතකොටයි ඒක සම්මා සමාධිය බවට පත් වෙන්නේ. එතකොට ඒක තා ප්‍රබල හැඟීමක් වෙනවා කියන එක මේ පින්නත් ඇත්තන්ට ආය අමුතෙන් කියන්නේ. ඒකත්වයකට එනවා. එකම දෙයක් අරමුණු වෙලා ඉන්න පුළුවන් තත්ත්වෙට මේ හිත ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මහා විශාල සුවදායක තත්ත්වයක්, ප්‍රීතියක්, සුඛයක් ඇති වෙන අවස්ථාවක්. විවිච්ච කාමේහි විවිච්ච කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානම් උපසම්පජ විහෙරති කියන තැනට මේ හිතපත් කරගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කර්මස්ථානයක් ගුරුවරයෙක්ගේ අනුමැතියක් ඇතුව තමන් නිවැරදිව එක දිගට ක්‍රමානුකූලව තවස් කාලකට පස්සේ නැවත උත්සාහ කරන්නේ නැතුව දිනපතා යම් වෙලාවක් දාගෙන හරියට අපි මොන දේ තිබුණත් පින්නන්නේ උදෑසන ආහාරය ගන්නවානේ. මේ අවශ්‍යතාවය කියන එකයි මෙතන වටින්නේ. දවල් ආහාරය ගන්නවා, රාත්‍රි ආහාරය ගන්නවා. මේ පින්නත ඉතින් එතකොට ඒ සඳහා වෙලාව තියෙන. ඒ සඳහා වෙලාව තියෙනවා වගේ අවශ්‍යතාවය තියෙනවා නම් මේවා වර්ධනය කිරීම ඊට වැඩිය වටිනවා කියලා දැනගත්තා. මේ සඳහා දවසකට කොහොම හරි වෙලාවක් ඇති කරගන්න ඕමනාව තියෙන අය. ඒකින් එනේ අහපත බලලා. මේ විදිහට තමන්ගේ භාවනාව වර්ධනය කරගෙන එක හිතක් බවට පත් කරගත්තට පස්සේ පින්නත් නේ ඒ තැනත්තාට පුළුවන්කමක් තියෙනවා විශේෂ කාරණාවක් කරන්න. මේ හිත යම් හේකින් යොමු කරොත් එහෙම මේ කය කෙරෙහි ඔය ඒකත්වයකටපත් වෙච්ච හිත නැත්තම් රූප කෙරෙහි යොමු කරොත් මේ රූප පරම්පරාවෙහි බිඳි බිඳි යන ස්වરૂපය හැම රූපයක් වෙනුවටම තවත් රූපයක් පහළ වෙන හැටි මේක Tamanට අත්දැකීමකින් අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා රූප කලාපයන්හි බිඳි යන ගතිය Tamanට අත්දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා Tamanට Tamanගේ ශරීරය තුලින් අනුන්ගේ ශරීර තුලින් මේක දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා මෙන්න මේ දැක ගැනීම තමයි යම් කිසි කෙනෙක් මේ සෑම රූපයක්ම බිඳි බිඳි යනවා කියන එක තමන්ගේ තුලින් දැක ගැනීම ආය නැවත කොයි කවර දාක්වත් මේක ස්ථීර පවතින එකක් කියලා සිතුවිලි ඇති නොවෙන්න හේතු වෙනවා මේක මගේ රසණයට පත් කරන්න පුළුවන් එකක් කියන සිතුවිලි ඇති නොවෙන්න හේතු වෙනවා අරක යථාභූත ස්වરૂපේ තේරුම් ගැනීම තොට ඒක මේ වචනයක් කියනකොට මේ තේරෙන ආකාරය නෙවෙයි. දැන් මේ කියනකොටත් අපිට තේරෙනවා ඕ මේ රූප දැන් ඉතින් විස්තර කරලා දුන්නොත් එහම ඕ මේ රූප බිඳි බිඳි යනවා මේවා වෙනස් වෙන ඒවා කියලා තේරෙනවා. එහෙම තේරීමක් නෙවෙයි පින්වත් නී ඉන්නහාට ගිය මහා තමන්ගේ තුලින් අවබෝධ කර ගැනීමක්. දැන් මේක උදාහරණයකින්මයි තේරුම් ගන්න වෙන්නේ. ඥාම් කිසි කෙනෙක් අපි තුන් ස්වර්ණමාලී චෛත්‍රාජයන් වහන්සේ මේ වෙනකම් දැකලා නැහැ. දැකලා නැති කෙනෙකුට යම් කිසි කෙනෙක් මේ පිළිබඳ විස්තරයක් කරනවා මේක මෙහෙමයි මේක මෙහෙමයි මේකේ උස මෙච්චරයි මේකේ පාට මෙච්චරයි මේකේ ගැඹීරත්වය මෙච්චරයි කියලා කියනවා කියනකොට ඒ කෙනාට ඔන්න යම් හැඟීමක් ඇති වෙනවා මේ වගේ වෙන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා ඉතින් තව කෙනෙක් විස්තර කරනකොට අර හැඟීම ආය වෙනස් වෙනවා තව කෙනෙක් විස්තර කරනකොට අර හැඟීම ආය වෙනස් වෙනවා ඉතින් එක එක ආකාරයට නමුත් එක්තරා රාමුවක් තුළ ඒ කියනවා තුළ ඉතින් එක එක විදිහට මේ පිළිබඳ හැඩතල මේ පිළිබඳ ස්වභාවය තේරෙනවා දැන් මේ එක 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 අදහස් වෙන තැනත්තා හදිසියෙම ගිහිල්ලා රුවන්වැලිසෑය දක්නවා දැක්කට පස්සේ නේද ආය කාටවත් කවුරු මොනවා කොහොම කිව්වත් ආය පරණ හැඟීමට එනවද නෑ ඒකේ යථාභූත ස්වરૂපය දැක්කාන්නේ වගේ පංච උපාදාන ස්කන්ධේහි යථාභූත ස්වરૂපය තමන්ගේ චිත්තසංතානයේ හරියට අරමුණු වුණොත් හරියට ඒ ලක්ෂණ තේරුණොත් ඒ ලක්ෂණ තමන්ට තේරෙන්න මේ දැනගත්ත ධර්මය දැන් කමඨහනක් නම් ඒ කමඨහන අරගෙන ඒ කමඨහන හොඳින් ධාරණය කරගෙන තමන්ම ධාරණය කරගන්න ඕනේ ඊළඟට ඒ වචසා පරිචිතා ඊට පස්සේ කමඨහන තමන්ගේ පැත්තෙන් හොඳට වචනයෙන් තමන්ගේ පැත්ත හරියට උගන්වන කෙනෙක් නැත්නම් අපි තම කමඨහන විස්තර කරන කෙනෙක් කියලා කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් කෙනෙක් විස්තර කරගෙන යන්න නම් එයාට පේලියට වචනෙන් එක ගලාගෙන එීමක් තියෙන්න ඕනේ නේද? එන්නේ ඒ වගේ ගලාගෙන එීමක් මනසින් මෙනෙහි කරන කෙනෙකුට තියෙන්න ඕනද නැද්ද තනියම කරද්දී? නැත්නම් කොහොමද කන් තනියම කරන්නේ? දන්නේ කින්ද ධාරණය කරගත්ත දේ තමන්ගේ තුලින් හරියට කියවෙන්න පිළිවෙලකට ගලාගෙන එීමක් තියෙන්න ඕනේ. ඒකට කියන වචසා පරිචිතා කියලා. ඒකට ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ගලාගෙන එන ස්වરૂපය තමන්ගේ තුලින් දකින්නවා කියන්නේ මනසින් දකින්න මනසාන්තිකිතා කියන්නේ ඒකයි එතකොට එහෙම දකින කෙනෙකුට පින්නන්නේ ඔය කියන ආකාරයට ක්‍රමානුකූලව මේ නාම પરම්පරාවක හේ රූප પરම්පරාව කරේ ඔය එකඟ හිතකින් දකින කෙනෙකුට එකඟ හිතකින් වේගයෙන් බලන කෙනෙකුට නාම රූපයන්හි තියෙන යථාභූත ස්වરૂපේ පිළිබඳ තත්වාකාර දැකීමකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා ආංගයේ දැකීමට කියනවා ලෝකෝත්තර මාර්ගය කියලා ප්‍රථම වතාවට දැකීමේදී සක්කාය දිට්ඨිය ඇතිලා යනවා. නැත්නම් ආත්මීය හැඟීම් ඔක්කොම නැති වෙලා යනවා. එතකොට කියන දර්ශන භූමියට ආවාය කියලා. එතනත් තා දර්ශනයටපත් වුණා. එතනත් තා ඇත්ත දැකින්ද දකින තත්ත්වයටපත් වුණා කියලා. ඉතින් මේ සඳහා මොකද කරන්න ඕන අර හුඟ විසිරි තිබ්බ හිත තමන්ගේ සීලාදී ගුණධර්ම රකින් ක්‍රමානුකූල නාම රූප පරම්පරාව අත්දකින්න පුළුවන් විදිහට ඒ කියන්නේ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමන්ට අත්විඳින්න පුළුවන් විදිහට මේ අය මොකද කරනවා ඒ පිළිබඳව ඒ කියන්නේ හිත ඒ තුල රඳවා ගන්න පුළුවන්කම තියෙනවා තමන්ට අත්දකින්න පුළුවන් විදිහට හිත ඒ තුල රඳවා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒකින්ද අපි මොකද කරේ ඒකින්ද තමයි අර මුල ඉඳන් කරන භාවනාවල් වලදී අර ගොඩාක් විසිරලා යන හිත අඩු කරගෙන ඇවිල්ලා ඒකත්වයකට ගිය කෙනෙකුට රූප විෂයෙහි තියෙන ඇත්ත తත්වයට හිත යොමු කරන්න පුළුවන්කම තියෙන කර්මන්නේ වෙච්ච හිතක් තියෙනකල එතකොට ඒ රූපයේ තියෙන අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය තමන්ට අත්දකින්න පුළුවන් ඒ ලක්ෂණ මතු කරගන්න පුළුවන් නැත්තම් බෑ බැරි වෙන හේතුව හිතේ තියෙන විසිරීම වැඩි වෙනවා එක 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 දේවල් පිළිබඳ නැත්තම් කාමචන්ද පැත්තෙන් හිත විසිරෙනවා නැත්තම් තරහ පැත්තෙන් හිත විසිරෙනවා නැත්තම් මේ හිත ඒක ආරම්භණයක තියන්න බැරි තියෙන මිද්ද ස්වභාවයක් හැම්බෙලේම ඇති වෙලා තියෙනවා නැත්නම් හිතේ ඉන්න සංසුන්කම් තියෙනවා නැත්නම් මේ ධර්මයේ පිළිබඳ සැක තියෙනවා මේ දේවල් හැම වෙලේම මේ ධර්ම අවබෝධය නැත්නම් මේ හිත ආපස්සට අදිනවා ඒකට එහෙම නැතුව මේ දේවල් යටපත් වෙනකොට තමයි නිවැරදි සිහිය උපදින්නේ ඒ සිහිය උපදවාගත් සිහියෙන් නාම රූප පිරික්සන කොට පින්නත් මේ යම්කිසි කෙනෙක් ඒ පිරික්සන දේවල් පිළිබඳව තමන්ට තියුණුව අවබෝධ කරගන්න පුළුවන් නුවණක් ඕනේ අනිත් කියුණුව ඇත්ත తත්වයේ අවබෝධ වෙන ස්වභාවයකට මාර්ග අවස්ථාවදීපත් වෙනවා. අන්න ඒකට කියන ධම්මවිජේ සම්බොජ්ජංගය කියලා. එතකොට ඒ අවස්ථාවේදී අවශ්‍ය කරන සිහියක් තියෙනවා. ඒ කියන්නේ කය පිළිබඳ වේවා නාම රූප පරම්පරාව තමන්ගර ඒකත්වයකට පත්වෙච්ච හිත අරගෙන ඒ හිතෙන් එවැනි හිතකින් අරමුණු වෙනකොට මේක පළවෙනි වතාවට දැන් සූස්ක විදස්සකයා කියගෙන පළවෙනි වතාවකට ඒකත්වයටපත් වෙනම මාර්ගයේදී. ඉතින් ඒක බොහෝම දුෂ්කර වැඩක්. ඊට වැඩිය සමතාදී භාවනා කරමින් නැත්නම් සමත දර්ශනා මිශ්‍රව කෙරෙන භාවනා ආදී කරමින් යම් කිසි කෙනෙක් කටයුතු කරනකොට ඒ දැනත්තාට යම් කිසි පහසු මාර්ගයකින් ওই කියන තැනට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? යාට ඒ අවස්ථාවේදී ඒ තමන්ගේම පැත්තෙන් නැగిලා එන තියුණු නුවණ තමයි ඊට කලින් පුරුදු පුහුණු කරපු ධම්මවිචේ සම්බුද්ධංගය කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදීම සියලු අකුසල් නැති කරගෙන සියලු කුසල් ඉස්මතු කරගෙන අමතෙන් අකුසල් වලට නැගෙන්න දෙන්නේ නැතුව ඇතිවන සතර සම්‍යක්ප්‍රදාන වීරිය. එතකොට මුලින් ඉඳන්ම මේක කරගෙන ගියාම මේක වීරිය බොජ්ජංගේ බවට පත් වෙන්නේ කොතෙන්ද? මාර්ග අවස්ථාවේදී. නමුත් හැබැයි මුලින් ඉඳන් වීරිය බොජ්ජංගේ වැඩෙන විදිහට තමන් ඔය කියන කුසලයන් වර්ධනය කරගෙන යන්න ඕනේ. ඊළඟට හිතක ඇති වෙන ප්‍රීති ස්වභාවය පීතිය මේවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච ටික කියලා නීවරණ ධර්මයන් පියටපත් වීමෙන් මේ කයෙන් තියෙන අපහසුතාවයන් අයින් වෙලා සිතෙන් තියෙන අපහසුතාවයන් අයින් වෙලා නීවරණ යටපත් වෙනකොට අධිකතර වූ ප්‍රීතියක් මේ ප්‍රීතිය භාවනාව කියන කලවලක් තියෙනවා මේ ප්‍රීතිය හේතු කොටගෙනම මේ කය සංසිඳන ස්වරූපය මේ කයේ සංසිඳීමක් කියන්නේ දැන් සංසිඳුන් නැත්තම් රත් වෙන දැවෙන පිච්චෙන කායික විතරන්නේ දැන් නාමකය ගත්තොත් එහෙම දැවෙන පිච්චෙන ස්වභාවය තියෙනවා තමන්ට තියෙන කාමචන්ද ආදී හින්දා. එතකොට මේ සියල්ල සංසිඳෙන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට කියනවා පස්සද්ධිය කියලා. ඉතින් කලින් කතා කරපු සිහිය ඊළඟට සමාධිය. ඒ වගේම උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ කිසිම දෙයකට එහා පැත්තට මෙහා පැත්තට දෙපැත්තකට යන්නේ නැතුව මධ්‍යස්ත ඇලීම් ගැටීම් නැතුව මධ්‍යස්තව හිත තියෙන ස්වરૂපය. එතකොට මේවා ප්‍රබල තත්ත්වයට පත් වෙන අප කලින් කිව්ව කුසලයේ ක්‍රමානුකූලව වර්ධනය කරගෙන යනකොට ඒ කුසලයේ ප්‍රබල වෙනකොට ප්‍රබල වෙලා අපි අවශ්‍ය කරන ඉලක්කය තමයි ලෝකෝත්තර අවස්ථාව. ඒ ලෝකේ ඉක්මවා යන අවස්ථාව ඒ ලෝකයේ ඉක්මවා යන අවස්ථාව තමයි මේ බෝධි අංගයන් තමන් තුළ වැඩෙන. බෝධියට අවශ්‍ය කරන අංගයන් නැත්තම් අවබෝධයට අවශ්‍ය කරන අංගයන් වැඩෙන ගානට තමන් කලින් ඒ ඔක්කොම සකස් කරන්න ඕනේ. ඒක තමයි මේකේ තව ප්‍රායෝගික ධර්මයක්. භාවනා ආදී කරමින් ඒ හැම භාවනාවකින්ම සිද්ධ වෙන්නේ දැන්. නික්කම්මයේ පිළිබඳ කෙනෙකුට පුළුවන් මම මේ ලෝකයේ සබ්බ ලෝකයේ අනබිත් සංඥා ආදී සංඥාවන් වර්ධනය කරගන්නවා කියන්නේ මේ ලෝකයේ පිළිබඳ නික්මීමේ අදහස් ඇති කරගන්නවා කියන එක. ඒ වගේ හැම පැත්තකින්ම තමන්ට ප්‍රබල හැඟීම් ඇති කරගන්න උන සම්මා දිට්ඨි කියන පැත්තෙන් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන අට පැත්තකින් තමන්ගේ හිත අනිත් පැත්තෙන් එහෙම නැත්තම් බුද්ධංග ධර්ම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඉදිපාද ධර්ම ඒ වගේ සත්‍තිස් බෝධිපාස්තික ධර්ම වශයෙන්ම බල ධර්ම ඉන්ද්‍රිය ධර්ම මේවා ඔක්කොම සමතුලිත කරගනිමින් ඒවා වර්ධනය කරගන්න මේ පිළිවෙත හේතු වෙනවා. මේ ඔක්කොගේම එකතුව අවසාන මොහොතේදී ඇති වෙනකොට කියන එක ලෝකෝත්තර தත්ත්වෙට පත් වෙනවා කියලා. ලෝකෝත්තර தත්ත්වෙට පත් වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය දැක්කා කියන එක. තන පංච උපාදානස්කන්ධයේ දැකීම කියලා කියන්නේ ඇත්ත తත්වය තේරුම් ගත්තා කියන එක. ඇත්ත తත්වය තේරුම් ගත්තා කියලා කියන්නේ ලෝකෙ ඉක්මවා ගියා කියන එක. ලෝකෙ ඉක්මවා ගියා කියලා කියන්නේ මේ සම්මත ලෝකයේ ඉන්න මිනිසුන්ට තියෙන දැවිලි, පීඩාවල්, තැවිලි ඔක්කොම අයින් වුණා කියන එක. ඉතින් එවැනි తත්වයකට අවශ්‍ය කරන භාවනාවක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අපිට ලැබෙන්නේ. එහෙනම් ලෝකෝත්තර తත්වයකට හේතු වෙන භාවනාව දැනගෙනම කරන එකක්. ඒක නොදැනගෙන කරන එකක් ඒ තමයි දන්නවා කරන්න ඉස්සෙල්ලා මේ වගේ දෙයකින් මේ தත්තරේ පත් වෙනවා කියන්නේ මේ වගේ අපේ හිතේ தත්වය හරියට දැනගෙන අපේ හිතේ ක්‍රියාකාරීත්වය දැනගෙන කටයුතු කිරීමෙන් අපිට මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා අවබෝධයෙන්ම කරන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි උත්සාහයක් ඇති කරගන්න මේ උතුම් වෙසගේ මේ හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්ව දර්පයත්තන්ටද ඒ උතුම් ආනිසංස හේතුයෙන් එවැනි උතුම් தත්වයකට පත් වෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනා දෙවියන් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශත්තා සම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරංග රක්ඛන්තු සාසනං සිරංග රක්ඛන්තු දේශනං සිරංග රක්ඛන්තු මං තරංති.
අද ධර්මානුශාසනා ප්‍රාප්තු දේශකයන් වහන්සේ මහව කෝණවව ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඈතම ඒරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනය ප්‍රති විනාචාර්ය පූජපාද කුරුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට සෙරුවන් සරණයි.